සුබ දවසක් ආදරණීය දරුවනි. අද දින ඔබට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ විෂය යටතේ 9 ශ්‍රේණියටත් වැදගත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම ඉලක්ක වන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන කරුණු සාකච්ඡා කරන්න. මේ වෙනකොට ඔබ ඉතිහාසයේ පෙළ පොත සහ පසුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන සූදානම් වෙලා ඇති කියලා මම හිතනවා. ඔබ අහලා තියෙනවද දුවේ පුතේ මේ කවි පද කීපය? විකුම් සිහල පරපුර මෙහි තිබෙන තුරු උතුම් රාජලීටික මගේ තිබෙන තුරු නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු ඉතින් ලංකාවේ අවසාන රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙලා හිටපු අවසාන රජු වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වෙලා රටින් පිටුවහල් කිරීමට නැව් නැගී අවස්ථාවේ ශ්‍රී ලංකාව දෙස නිත්‍යමා තම මුවින් පිට කළ අදහස තමයි ඒ. මම ප්‍රශ්නයක් අහන්න දරුවනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කළේ කුමන දේශයකටද? ඒ තමයි දුවේ පුතේ ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශයට. එහෙමනම් එතුමාගෙන් පසු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට බලය හිමි වූයේ කාටද? ඉංග්‍රීසීන්ට. ඒ කවදද? ඔබ දන්නවා 1815 දී. එහෙමනම් අපි මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1815 ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීම දක්වා මුළු මහත් දිවයිනම ඉංග්‍රීසීන්ට යටත් වීම දක්වා බ්‍රිතාන්‍යයන් දැරූ ප්‍රයත්නය කළ උත්සාහය හා එහි ප්‍රතිඵල ගැන විමසා බලන්න. අපි දන්නවා අපේ රටට බලපෑම් කළ පෘතුගීසීන්ට ලන්දේසීන්ට වඩා බ්‍රිතාන්‍යයන් බලවත් ජාතියක්. පොදුවේ අපි මේ ජාතිය හැඳින්වුවේ ඉංග්‍රීසීන් කියලා. පෘතුගීසීන් හා ලන්දේසීන් ආසියාවේ වෙළඳ කටයුතු වලින් විශාල වශයෙන් ලාභ ලබන දුටු ඉංග්‍රීසීන් ආසියාව කෙරෙහි තම අවධානය යොමු කළා. ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පිහිටුවන ලද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට බ්‍රිතාන්‍යයේ පළමු වන එලිසබත් රැජින විසින් ආසියාවේ වෙළඳ කටයුතු වල යෙදීමට අවසර දෙනවා. ඒ සඳහා අවශ්‍ය රාජකීය බලපත්‍රයක් ක්‍රිස්තු වර්ෂ 1600 වර්ෂයේ දෙසැම්බර් මාස ප්‍රදානය කළා. එම වෙළඳ සමාගමේ පළමු වන නැව් කණ්ඩායම ආසියාව පැත්තට නෙත් යොමු කරලා සුමාත්‍රා දූපත් ප්‍රදේශයට ගොස් එහි වෙළඳ කටයුතු වල නිරත වුණා. ඉන්පසු විලියම් හෝකින්ස් යටතේ තවත් නැව් කණ්ඩායමක් ඉන්දියාවට පැමිණිනවා. එවකට ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යය තමයි තිබුණේ. ඔහු පැමිණ මූගල් අධිරාජ්‍යා වූ ජහන්ගීර් සමග වෙළඳ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්තුවා. මෙන්න මේ ආකාරයටයි දුවේ පුතේ බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය පිහිටුවීමට පෙර ඉන්දියාවේ ඔවුන්ගේ බලය තහවුරු කළේ. ලංකාවට එන්න පෙර ඉන්දියාවේ බලය තහවුරු කරලා තමයි ඔවුන් ලංකාව ගැන පසුකාලීනව අවධානය යොමු කළේ. අපි දන්නවනේ ඉංග්‍රීසින් කියන්නේ ඉතා උපාශීලි ජාතියක්. ඒ අනුව ඉංග්‍රීසීන් 17 වන සියවසේ අගභාගයේ වෙන විට ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන කීපයක් පිහිටුවා ගැනීමට සමත් වුණා. ඒ තමයි මදුරාසිය. මදුරාසියට කියන තවත් නමක් තමයි දුවේ පුතේ චෙන්නායි. ඒ වගේම බොම්බාය, කල්කටාව. ඔන ඉංග්‍රීසීන් 17 වන සියවසේ අගභාගයේ වෙනකොට ඉන්දියාවේ මදුරාසියේ, බොම්බායේ සහ කල්කටාවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගන්නවා. ඔන දරුවනි, මේ ගැන 2016 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ව්‍යුහගත ප්‍රශ්නයේදී ලකුණු 3ක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය ජාතීන් ඉන්දියාවේ පිහිටුණු ලැබූ වෙළඳ මධ්‍යස්ථාන තුනක් නම් කරන්න. උත්තරේ ඔබ දන්නවා, මදුරාසිය, බොම්බාය සහ කල්කටා. මේ වෙළඳ මධ්‍යස්ථාන පිහිටලා තියෙන තැන් ඔබෙන් ලෝක සිතේම ලකුණු කර තැනදී තහනම්. එහෙමනම් ඔබ එම ස්ථානවල පිහිටීමක් දැනගෙන ඉන්න ඕනි. මේ හා සම්බන්ධ තවත් ප්‍රශ්නයක් 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 6 ප්‍රශ්නෙන් අහලා තිබුණා. ඒ තමයි ඉන්දියාව අවට වෙළඳ තරඟයක යෙදී සිටි යුරෝපා ජාතීන් තුනක් නම් කරන්න. ලකුණු 3. ඉතින් ඔබ එයට පිළිතුරු දන්නවනේ. පෘතුගීසීන්, ලන්දේසීන්, ප්‍රංශයින්, ඉංග්‍රීසීන් යන ජාතීන්ගෙන් තුනක් නම් කරාම ඔබට ලකුණු 3 ලැබෙනවා. එහෙමනම් දරුවනේ, ඔබට වැටහෙනවා ඇති, මේ පාඩම පටන් ගන්න අවස්ථාවේම ලකුණු 3ක් ලබා ගන්න හැකියාව තියෙන බව. ඔන්න දුවේ පුතේ, ඔබ දැන් අවබෝධයක් ලබාගෙන ඉන්නේ මේ වෙනකොට බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණලා සිටින බව. අපිට වඩාත් වැදගත් වෙන්නේ බ්‍රිතාන්‍යයන් ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීම ගැන. ඔවුන් ඉන්දියාවට පැමිණ සියවසකට වැඩි කාලයක් යනතුරු ශ්‍රී ලංකාව ගැන වැඩි අවධානයක් තිබුණේ නැහැ. ඒත් ඔවුන් ඉන්දියාවේ දේශපාලන බලයේ පැතිරවීමට පටන් ගත්ත නිසා අපේ රට ගැන අවධානය යොමු කළා. ඊට බලපෑ ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ විශේෂ අවධානයක් යොමු වෙන තැනක් තමයි මෙතන. ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට බලපෑ හේතු මොනවාද යන ප්‍රශ්නේ. ඒ හේතු දෙකක් කියලා අපි කිව්වා ප්‍රධාන බලපෑවේ. එකක් තමයි ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. අනිත් එක තමයි කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය තිබීම. ඔන්න දරුවනේ, ඔබට තාමත් වැදගත් බ්‍රිතාන්‍යයන් ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ ප්‍රධානම හේතු දෙක. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය තිබීම. ලංකාවේ පිහිටීමේ වැදගත්කම ඉංග්‍රීසීන්ට බලපෑවි ටිකක් වෙනස් ආකාරයකට. ඔබ දන්නවා ලංකාවේ පිහිටීමේ වැදගත්කම් ගොඩක් තියෙනවා. ඒ හැම එකකටම වඩා ඉංග්‍රීසීන්ට වැදගත් උනේ ත්‍රිකුණාමල වරායේ පිහිටීම. ඉංග්‍රීසීන්ට විතරක් නෙවෙයි, ප්‍රංශයින්ටත් මේක ඉතාම වැදගත් වුණා. ඉතින් ඉංග්‍රීසීන් තමයි අපේ රට කෙරෙහි මුලින් අවධානය යොමු කළේ. ඇයි ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමලය මේ තරම් වැදගත් උනේ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔබට ඉලක්ක වෙන තැනක් මෙතනත්. ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වීමට බලපෑ හේතු මොනවද? ත්‍රිකුණාමල වරාය ලෝකේ හැම රටකටම වැදගත් තැනක පිහිටලා තියෙන වැදගත් වරායක්. ඒ වුණාට ඉංග්‍රීසීන්ට මේක බලපෑවි වෙනත් ආකාරයකට. එකක් තමයි ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. ඒකට හේතුව මොකද්ද? ඉංග්‍රීසීන්ට මේක වඩාත් වැදගත් වෙන්න. ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවික හා වෙළඳ කටයුතු මේ වෙනකොට ඉංග්‍රීසීන් පාලනය කරනවා. මෙන්න මේ පාලනය සඳහා ලංකාවේ ත්‍රිකුණාමල වරාය අල්ලගත්තනම් ඔවුන්ට ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ නිසා ඔවුන් ත්‍රිකුණාමල වරාය ගැන අවධානය යොමු කළා. ඒ වගේම ඉන්දියාවේ මේ වෙනකොට ඉංග්‍රීසින් නැගෙනහිර බස්නාහිර වෙරළවල් අල්ලගෙන හිටියේ. ඒතර ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය රැකගන්න ත්‍රිකුණාමල වරාය වැදගත් වුණා. ඒ වගේම අපි දන්නවා ත්‍රිකුණාමල වරාය ස්වභාවිකත්වයේ අතින් ඉතාම වැදගත් තැනක්. ඊසාන දිග මෝසම් සුලංකාලයේදී නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමලය ඉතාමත් ආරක්ෂිත ස්ථානයක්. මේකත් ඉංග්‍රීසින්ට වඩාත් ප්‍රයෝජනවත් වුණා. මෙන්න මේ හේතු නිසා තමයි දරුවනි ඉංග්‍රීසින්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වුණේ. එතකොට ඔය අපි කතා කළේ ලංකාවේ පිහිටීමේ වැදගත්කම ඉංග්‍රීසීන්ට දැනුනේ කොහොමද කියලා. මීට අමතරව තවත් කරුණක් බලපෑවා කියලා අපි කතා කළා. ඉංග්‍රීසීන්ට අපේ රටේ සුවිශේෂී බවක් දෙනුණා කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය තිබීම. ලංකාව අතීතයේ පටන්ම කුරුඳු කුළුබඩු වලට ඉතාම ප්‍රසිද්ධ රටක්. ලංකාවේ කුරුඳු ඉස්තරම් වර්ගයේ ඒවා. ඉතින් මේ වෙනකොට ලන්දේසීන් ලංකාවේ කුරුඳු වලින් විශාල ලාභ ලබමින් හිටියේ. අපි දන්නවා ඉංග්‍රීසීන් අපේ රට ගැන අවධානය යොමු කරන කාලේ වෙනකොට අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගෙන හිටියේ ලන්දේසීන්. ඔවුන් අපේ කුරුඳු වලින් වඩාත් ලාභ ලබමින් හිටියේ. ඒ වගේම ගම්මිරිස්, කරාමුණැටි, එනසාල්, තව මුතු, මැණි, ඇද්දල වගේ දේවල් වලින් විශාල ලෙස ආදායම් උපයන්න පුළුවන් බව බ්‍රිතාන්‍යයන් දැනගෙන හිටියා. අන්න ඒ නිසාත් බ්‍රිතාන්‍යයන් ලංකාවේ දේශපාලන බලය පිහිටුවීම ගැන අවධානය යොමු කළා. අපි දැන් කරුණු දෙකක් කතා කළා. බ්‍රිතාන්‍යයන් ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු. එහෙමනම් දරුවනි, ඔබ අවබෝධයෙන් ඉන්න ඕනි මේ ප්‍රධාන හේතු දෙක නිසා බ්‍රිතාන්‍යයන් ලංකාව ගැන අවධානය යොමු කළ බව. මේ කොටසින් පසුගිය ප්‍රශ්න පත්‍රවල අහලා තියෙන්නේ මොනවද කියලා ඔබ අවබෝධයෙන් ඉන්න ඕනි. 2016 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මෙහෙම එකක් අහලා තිබුණා. ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට බලපෑ හේතු දෙකක් සඳහන් කරන්න. ඔන්න ඔබත් පිළිතුර දන්නවා. 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4 කොටසකට තමයි ඕක අහලා තිබුණේ. ඊළඟට 2018 ප්‍රශ්න පත්‍රයේ 6 ප්‍රශ්නේ ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍යයන්ට වැදගත් වීමට බලපෑ හේතු දෙකක් සඳහන් කරන්න. දැන් ඔබ එයට පිළිතුර දන්නවා. ලකුණු 4 කොටසක් ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍යයන්ට වැදගත් වීමට බලපෑ හේතු දෙකක් සඳහන් කරන්න. දයාබරදු වේ පුතේ, මීළඟට ඔබ දැනගෙන සිටිය යුතු වෙනවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන. දැන් අවධානය යොමු වුණා ඊට පස්සේ ඔවුන් බලය පිහිටුවන්න මොකද කරේ. මෙහිදී ඉංග්‍රීසීන් අපේ රටේ බලය පිහිටුවීමට දැරූ උත්සාහය කොයි වගේ එකක්ද කියලා ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ. අල්ලගත්තේ කොහොමද කියලාත් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ අල්ලගත්ත අවස්ථාවේ ඇති වෙච්ච ගැටලු මොනවද කියලාත් දැනගෙන ඉන්න ඕනේ. ඒව විසඳගත්තේ කොහොමද කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ දේවල් ඔබෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අහනවා. ඉතින් මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම ගැන කතා කරනකොට අපි යුරෝපයේ සිදු වූ සිදුවීමක් ගැන ටිකක් මතක් කරගන්න වෙනවා. ඒකට හේතුව තමයි ඒ සිදුවීම අපේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට අයිති වෙන්න ඍජුවම බලපාපු එක. එහෙමනම් මේ වෙනකොට අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගෙන හිටියේ කවුද? ඔව්. ඔබ හිතුවා හරියටම හරි. ඒ තමයි ලන්දේසීන්. ලන්දේසීන්ගේ මව් රට තමයි ඕලන්දේ. මේ රට ආසන්නයේ තියෙන ප්‍රංශයේ 1789 මහා විප්ලවයක් ඇති වෙනවා. ඔබට 11 අවසර මේ පිළිබඳව පාඩමකුත් දැනගෙන ඉන්න වෙනවා. ප්‍රංශ විප්ලවය ගැන. මේ විප්ලවය අවසන් වෙලා ප්‍රංශය 1794 වෙනකොට තමන්ගේ ළඟ තියෙන ඕලන්දේ කියන රට ආක්‍රමණය කරනවා. අපි දන්නවා අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න ලන්දේසීන්ගේ මව් රට තමයි ඕලන්දේ. ඕලන්දේ ආක්‍රමණය කරන වෙලාවේ ඕලන්දේ නායකයා, ඒ නායකයාට කියන නිලනාමය තමයි ස්ටැඩ් හෝල්ඩර්වරයා. මේ ඕලන්ද නායකයා ඔහු පස්වන විලියම් රජු බ්‍රිතාන්‍යයට පලා යනවා. බ්‍රිතාන්‍ය ඕලන්ද ආසන්නයේ තියෙන මුහුද තියෙන දූපත් කීපයක් අපි දන්නවා ඉංග්‍රීසින්ගේ රට. එතකොට ඕලන්දේ පස්වන විලියම් රජු බ්‍රිතාන්‍යයට පලා යනවා. ලංකාවේ වටිනාකම ගැන දැනගෙන හිටපු බ්‍රිතාන්‍යෝ මේ අවස්ථාව තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්න උත්සාහ ගන්නවා. ඒ අනුව පස්වන විලියම් රජු ලවා ලංකාවේ මුහුදුබඩ ඉන්න ලන්දේසි ආණ්ඩුකාරවරයාට ලිපියක් ලියවනවා. මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයේ ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි දරුවනේ ෆන් එංගල් බික්. මේකත් කෙටි ප්‍රශ්න වලට අහන තැන. මේ ලිපිය ලියන්නේ එංගලන්තයේ කිව් කියන මාලිගාවේ ඉඳලා. ඒ නිසා ඒ ලිපියට අපි කියනවා කිව් ලිපිය කියලා. ඉතින් දරුවනේ මේ කිව් ලිපියේ ලියන පණිවිඩය මොකද්ද? ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ප්‍රංශයින් අල්ලා ගැනීමට පෙර මෙරට ලන්දේසි බලකොටුවල ඉංග්‍රීසි හමුදාව නවත්වන්න කියන පණිවිඩය. නැවත මතක් කරගන්නේ පණිවිඩය. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ප්‍රංශයින් අල්ලා ගැනීමට පෙර මෙරට ලන්දේසි බලකොටුවල ඉංග්‍රීසි හමුදාව නවත්වන්න කියන පණිවිඩය තමයි කිව් ලිපියේ ලිව්වේ. මේකත් උපක්‍රමශීලී පණිවිඩයක්. මොකද ප්‍රංශයින්ට බයේ තමයි මේ වෙනකොට ලන්දේසීන් ඉන්නේ. ප්‍රංශයින් ඕලන්දේ ආක්‍රමණය කරලා. ඒ නිසා ප්‍රංශයින් සම්බන්ධ කරලා තමයි පණිවිඩය එවන්නේ. මොකද ෆන් එංගල්බෙක් මේ පණිවිඩයට එකඟ වෙයි කියලා හිතාගෙන. මේ අදහසට ෆන් එංගල්බෙක් එකඟ වුණේ නැහැ. මේ අවස්ථාවේ ඉංග්‍රීසීන් තීරණය කරනවා යුදමය ක්‍රියාදාමයකට එළඹෙන්න. ඕන දැන් ඉංග්‍රීසීන්ට එකපාරටම අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගන්න ලන්දේසීන්ට විරුද්ධ වෙන්න බැරුවයි හිටියේ. දැන් එංගල්බෙක්ගේ තීරණය මුල් කරගෙන ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට යුදමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න එළඹෙනවා. පළමු ප්‍රහාරය තමයි ත්‍රිකුණාමලයේ පැවති ෆෙඩ්‍රික් කොටුව. මේකට ගහන්නේ 1795 අගෝස්තු 26 වෙනිදා. ඔවුන්ගේ ප්‍රහාරය නිසා ෆෙඩ්‍රික් කොටුව ඉංග්‍රීසින්ට යටත් වෙනවා. මේක ඉංග්‍රීසින්ට විශාල ජයග්‍රහණයක් වුණා. ඊට පස්සේ ඉංග්‍රීසින් පිළිවෙලින් ලන්දේසි බල ප්‍රදේශ වූ යාපනය, මන්නාරම, කල්පිටිය, ඊළඟට කොළඹ වැනි ස්ථානවලට පහර දීලා 1796 පෙබරවාරි මාසයේ වෙනකොට ලන්දේසින් සතුව පැවති සියලුම මුහුදුබඩ ප්‍රදේශ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටත් කර ගන්නවා. මෙතනදි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ගැන මතක් කළේ ඉංග්‍රීසීන් ලෝකේ රටවල් අල්ලමින් ගියාට බොහෝ විට ඒ සඳහා වියදම් දැරුවේ මේ කියන වෙළඳ සමාගම. අපි දන්නවා 1600 දී බ්‍රිතාන්‍ය රැජින මේ සමාගමට අවසර දුන්නා අල්ලන්න ලෝකේ රටවල්. ඉතින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටිකත් 1796 පෙබරවාරි වෙනකොට පෙරදිගින්දිය වෙළඳ සමාගම මුල් වෙලා ඉංග්‍රීසීන්ට අත්පත් කරලා දෙනවා. ඉංග්‍රීසින්ට මේ වෙලාවේ වියදම් දරන්නේ විලඳ සමාගම නිසා ඉංග්‍රීසීන් ඔවුන්ට වියදම් පියවීමක් ලෙස ලංකාවේ මුහුදුබඩ පාලනය බාර දෙනවා. එතකොට මුහුදුබඩ ප්‍රදේශය අයිති වෙලා තියෙන්නේ ඉංග්‍රීසීන්ට වුණාට මුහුදුබඩ ප්‍රදේශ පාලනය බාර දෙන්නේ පෙරදිගින්දිය විලඳ සමාගමට ඔවුන්ගේ වියදම් පියවා ගැනීම සඳහා. මේ කොටසින් බොහෝ විට දුවේ පුතේ බහුවරණ ප්‍රශ්නයක් එහෙම නැත්නම් කෙටි පිළිතුරු ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. උදාහරණ තමයි කිව් ලිපිය ලන්දේසි රජු කවුද? ඔබ දන්නවා ඕලන්දේ ස්ටෙඩ් හෝල්ඩර්වරයා නැත්නම් පස්වන විලියම් රජු. එම ලිපිය ලබා දුන්නේ කාටද? එතකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල හිටපු ලන්දේසි ආණ්ඩුකාරවරයා වන ෆන් එංගල් බෙක්ට. එතකොට කිව් ලිපියේ සඳහන් පණිවිඩය කුමක්ද කියලා ලකුණු හතරේ කොටසට වගේ ඇහුවොත් එහෙම ඔබට පිළිතුරු සපයන්න වෙනවා. ඔබ දන්නවා මෙරට මුහුදුබඩ ප්‍රදේශ ප්‍රංශයෙන් සතු කර ගැනීමට පෙර ලන්දේසි බලකොටුවල ඉංග්‍රීසි හමුදාව නවත්වන්න කියන පණිවිඩය තමයි දුන්නේ. ඔන දරුවනේ මේ සිදුවීම් දාමයත් එක්ක අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය සිදු වුණේ කොහොමද? 1796 වර්ෂයේ සිට 1815 දී උඩරට යටත් කර ගැනීම දක්වා මුහුදුබඩ ප්‍රදේශවල පාලනයේ කැපී පෙනෙන අවස්ථා තුනක් ගැන ඔබ අවබෝධයෙන් ඉන්න වෙනවා. මොකද මේ අවස්ථා තුන ගැන ඔබෙන් ප්‍රශ්න පත්‍රය අහනවා. එතකොට 796 මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ අපි දන්නවා 1815 දී තමයි ඉංග්‍රීසි උඩරට යටත් කරගන්නේ. ඒ දක්වාම මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්නේ ඉංග්‍රීසීන්ට ඕන ආකාරයට. එතකොට මේ පාලනයේ කැපී පෙනෙන අවස්ථා තුනක් ගැන ඔබ අවබෝධයෙන් ඉන්න වෙනවා. පළවෙනි එක තමයි 1796 සිට 1798 දක්වා පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ පාලනය. අපි දන්නවා බ්‍රිතාන්‍යයන් වෙළඳ සමාගමට පාලනය බාර දුන්නා. ඒකට හේතුව තමයි සමාගම වියදම් කිරීම. දෙවෙනි අවස්ථාව තමයි 1798 සිට 1802 දක්වා ද්විත්ව පාලනය. තුන්වෙනි අවස්ථාව 1802 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් වීතියක් ලෙස පාලනය කිරීම. ඔන්න ඔය අවස්ථා තුන ගැන දරුවනේ ඔබ දැනගෙන ඉන්න වෙනවා මේ 796 සිට 815 දක්වා මුහුදුබඩ පාලනයේදී. එතකොට වෙළඳ සමාගමට මුහුදුබඩ ප්‍රදේශ පාලනය බාර කළ නිසා සමාගම මදුරාසි නිලධාරීන් යොදාගෙන තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්නේ. හැකි තාක් ලාභ ලැබීමට උත්සාහ කරනවා වුන්. ඒ අනුව නිලධාරී දූරාවලියක්, ඒ කියන්නේ ඉහළ සිට පහළට නිලධාරි පිරිසක්, මදුරාසි නිලධාරි පිරිසක් ලංකාවේ මුහුදුබඩ පාලනයට යොදවනවා. ඔබ ඒ ගැනත් දැනගෙන ඉන්න වෙනවා. එම නිලධාරීන්ගේ ප්‍රධානියා තමයි රෙසිඩන්ට්. ඊළඟට ඔහු යටතේ ආදායම් එකතු කිරීමේ සහකාර පරීක්ෂකවරුන් පිරිසක් එවනවා. රෙසිඩන්ට් යටතේ ඔවුන්ට කිව්වේ කලෙක්ටර්වරුන් කියලා. ඒ අයගේ සේවා මධ්‍යස්ථානයේ තමයි කච්චේරිය. ඔන මෙතනදී ඔබෙන් අහන කෙටි ප්‍රශ්නයක් මතක් කරන්න. මෙරට කච්චේරි ක්‍රමයේ ආරම්භය සිදු වූයේ කුමන පාලනයකදීද කියලා අහන්න පුළුවන්. ඒකේ කෙටි පිළිතුර තමයි මදුරාසි පාලනය යටතේ. එහෙම නැත්නම් වෙළඳ සමාගමේ පාලනය යටතේ. ඔන ඒ අය පත් කළේපු රෙසිඩන්ට් ඊළඟට කලෙක්ටර්වරු. කලෙක්ටර්වරුන් කියන නිලධාරීන්ගේ සහායට නැවත අවුමිල්දාර නැමැති නිලධාරි පිරිසක් පත් කරලා හිටියා. ඒ අයගේ සහායටත් සහාය අවුමිල්දාරලා පත් කරලා හිටියා. ඔන මේ කොටස මතක තබා ගැනීමේ පහසුව සඳහා ඔබ මේ දූරාවලිය නිර්මාණශීලීව ඉහළ සිට පහළට සටහන් කරගෙන තියාගන්න. ඒ එක එක දූරේ වගකීමුත් ඒ ඉදිරියෙන් සටහන් කරගන්න. එතකොට ඔබට දරුවනේ පහසු වෙනවා මේ නිලධාරීන් සහ ඔවුන්ගේ වගකීම් ටික මතක තියාගන්න. රෙසිඩන්ට්, කලෙක්ටර්වරු, අවුමිල්දාරලා, සහාය අවුමිල්දාරලා විදිහට සටහන් කරගෙන ඒ අයගේ කාර්යභාරයත් සටහන් කරගන්න පුළුවන්. එතකොට ඔබට ඒක මතක තියාගැනීමේ පහසුවක් වෙනවා. අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල සිවිල් පරිපාලනය අධිකරණ කටයුතු ආදායම් ඉපයීමේ කටයුතු පවරලා තිබුණේ මෙන්න මේ අයට. මේ මදුරාසි නිලධාරීන්ට මේ රටේ සම්ප්‍රදායන් ගැන, සංස්කෘතිය ගැන හෝ දේශීය භාෂාවන් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒ අය මදුරාසි. මෙන්න මේ හේතුවෙන් පාලන අධිකාරිය හා ජනතාව අතර දුරස් බවක්, එහෙම නැත්නම් ගැටුම්කාරී බවක් නිර්මාණය වෙනවා. එය 1797 මුහුදුබඩ ප්‍රදේශවල කැරැල්ලක් දක්වා වර්ධනය වෙනවා. මේ කැරැල්ල ඇතිවීමට බලපෑ හේතු මොනවද කියලාත් ඔබෙන් අහනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ. 1797 මුහුදුබඩ ප්‍රදේශවල ඇති වූ කැරැල්ල, මේ සඳහා බලපෑ හේතු. පළවෙනි හේතුව තමයි ඉංග්‍රීසි වෙළඳ සමාගම නව බදු වර්ග කීපයක් පැනවීම. අපි දන්නවා සාමාන්‍යයෙන් රටක් පාලනය කරන අවස්ථාවේ රාජාණ්ඩු ක්‍රමයේදීත් බදු වර්ග අය කරනවා. හැබැයි මිනිසුන්ට, සාමාන්‍ය ජනතාවට ඒ ගැන ඒ තරම් දැනීමක් නැහැ. මොකද සාමාන්‍ය ජීවිතයේ සිද්ධියක් විදිහට තමයි ඒක සිද්ධ වුණේ. හැබැයි මේ සමාගම මොකද කරන්නේ? නව බදු වර්ග කීපයක් පනවනවා. උදාහරණයක් කිව්වොත් එහෙම පොල්ගස් බද්ද, ලුණු බද්ද, මාළු බද්ද, දුම්කල බද්ද වගේ ඒවා. මේ බදු වර්ග පැනවුවේ මුහුදුබඩ ප්‍රදේශවලින්. එහින් වැඩියෙන් ලාභ ලැබිය හැකි දේවල් වෙනුයි. ඔබ එය මතක තියාගත්තහම අනෙක් පාඩම්වලදී හමුවන බදු වර්ගත් එක්ක පැටලෙන්නේ නැතුව ස්ථිරවම මතක තියාගන්න පුළුවන්. මොකද අපි දන්නවා ඔබ උත්තරපත්‍ර වලට උත්තර සැපීමේදී බදු වර්ග පටලව ගන්නවා. අපි දන්නවා 1848 නිදහස් සටනක් ඇති වුණා. එතකොට ටොරින්ටන් ආණ්ඩුකාරයත් බදු වර්ග ටිකක් පැනෙව්වා. ඔබගින් බදු වර්ග ගැන අහනකොට සමහර වෙලාවට ඔබ ඒ බදුයි මේ බදුයි පටලව ගන්නවා. එතකොට දරුවනේ මෙතනදී මතක තියාගන්න ඕනේ මේ බදු මුහුදුබඩ ප්‍රදේශවලින් ගත හැකි බදු. එතකොට ඒ ටික අයිති වෙන්නේ 97 කැරැල්ලට. පොල්ගස් බද්ද, ලුණු බද්ද, මාළු බද්ද හා දුම්කල බද්ද. ඔන්න ඔය වගේ බදු වර්ග පැනවීම බලපෑවා මුහුදුබඩ ප්‍රදේශවල 97 වෙනකොටම කැරැල්ලක් ඇති වෙන්න. තව එකක් තමයි බදු එකතු කිරීමේ දේශීය නිලධාරීන් ඉවත්කොට මදුරාසියෙන් ගෙන්වන අවුමිල්දාරලම් නිලධාරීන් යෙදවීම නිසා ජනතාවට ඇති වූ අපහසුතාවය, ඒ නිසා ඇති වූ විරෝධය. මොකද අවුමිල්දාරලා අපි කිව්වා අපේ සංස්කෘතිය දන්නේ නැහැ, භාෂාව දන්නේ නැහැ. ඒ අය තමයි බදු එකතු කිරීම සඳහා යොදලා තිබුණේ. එතකොට අපේ අය සහ නැත්නම් දේශීය ජනතාව සහ අවුමිල්දාරලා අතර ගැටලු. ඒ නිසා ඔන්න 1797 විරෝධතාවයට ඒකත් බලපානවා. ඊළඟට සම්ප්‍රදායිකව හුරු වී සිටි භාණ්ඩ වලින් බදු ගෙවීමේ ක්‍රමය වෙනුවට මේ නිලධාරීන් මුදලින් බදු ගෙවිය යුතුයි කියලා තීරණය කරලා තිබුණා. ජනතාව දැඩි අපහසුතාවයකට මෙහිදී ලක් වෙනවා. මොකද අපේ ජනතාව හුරු වෙලා සිටියේ තමන් නිෂ්පාදනය කරන දෙයින් බදු ගෙවන්න. ඉතින් එකපාරටම මේ නිලධාරි පිරිසක් ඇවිල්ලා මුදලින් බදු ගෙවන්න ඕනේ කියලා නීතියක් ගේනවා. මේකත් ජනතාවට ලොකු අපහසුතාවයක් වුණා. එහෙමනම් දරුවනේ 1797 මුහුදුබඩ ප්‍රදේශවල ඇති වූ කැරැල්ලට බලපෑ හේතු විදියට ඔබ සමාගමේ නව බදු වර්ග පැනවීම, බදු එකතු කිරීමේ දේශීය නිලධාරීන් වෙනුවට අවුමිල්දාරලාපත් කිරීම, ඊළඟට භාණ්ඩ වලින් බදු ගෙවීම වෙනුවට මුදලින් බදු ගෙවීම කියන කරුණු ටික බලපාපු බව අවබෝධයෙන් ඉන්න වෙනවා. ඔන්න 2018 අපොස සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 22 ප්‍රශ්නයේ කරුණු දෙකක් තෝරන්න තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1797 ඉංග්‍රීසි වෙළඳ සමාගමට එරෙහිව ඇති වූ කැරැල්ලට බලපෑ හේතු දැක්වෙන පිළිතුර තෝරන්න කියලා. එතකොට මේ කරුණු දෙකක් තියෙන එක පිළිතුරක් තිබුණා. දැන් ඔබ එය දන්නවා. මේ කැරල්ල ඉංග්‍රීසින් මැඩපවත්වන්නේ බොහෝම ආයාසයකින්. ඉන්පසු මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය සොයා බලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට කොමිසමක් පත් කරලා ඉවනවා. මේ කොමිසමේ සභාපතිත්වය දරන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් ඩී මියුරන්. ඒ නිසාම ඒ කොමිසමට කිව්වේ මියුරන් කොමිසම කියලා. මියුරන් කොමිසම මෙරට මුහුදුබඩ තත්ත්වය සොයා බලා නිර්දේශ කීපයක් ඉදිරිපත් කරනවා. ඒ නිර්දේශ ඔබට මතක තබා ගත හැකි පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබ මුලින් තේරුම්ගත් මුහුදුබඩ කැරැල්ලට බලපෑ හේතු ඉවත් කරන ලෙස තමයි කොමිසම නිර්දේශ කළේ. දැන් අපි හේතු ටික දන්නවා. ඔන්න මියුරන් කොමිසමේ නිර්දේශ මොනවද කියලා ඇහුවොත් එහෙම අර හේතු ඉවත් කරන ලෙස තමයි මියුරන් කොමිසම නිර්දේශ කරේ. එහෙනම් මොනවද බලමු මේ මියුරන් කොමිසමේ නිර්දේශ. එකක්, බදු එකතු කිරීමට සිටි මදුරාසි නිලධාරි ආපසු යවා ඒ වෙනුවට දේශීය නිලධාරීන් පත් කරන්න කියලා නිර්දේශයක් ඉදිරිපත් කළා. ඊළඟට පොල්ගස් බද්ද ඇතුළු අලුත් බදු වර්ග ඉවත් කරන්න කියලා නිර්දේශයක් කළා. ඊළඟට ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙනම නිලධාරීන් පත් කරන්න කිව්වා. ඒ වගේම මීට පෙර පැවති ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටවන්න කියලා කිව්වා. මොකද අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ පෙර පැවති උසාවි ක්‍රමයට අනුව තමන්ගේ ගැටලු විසඳගන්න. ඒක වෙනස් වීමත් අපේ මිනිසුන්ට ගැටලුවක් කියලා මියුරන් කොමිසම තීරණය කරනවා. එහෙමනම් දරුවනේ, ඔබ දන්නවා මියුරන් කොමිසමේ නිර්දේශ මතක තබා ගැනීම පහසුයි. ඔන 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 23 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මියුරන් කොමිසමේ නිර්දේශ ඇතුළත් පිළිතුර තෝරන්න. යම්කිසි ප්‍රධාන වාක්‍ය කීපයක් දාලා තිබුණයි ප්‍රශ්නේ. ඊට පස්සේ මියුරන් කොමිසමේ නිර්දේශ ඇතුළත් පිළිතුර තෝරන්න කියලා ඔබට ප්‍රශ්නේ දීලා තිබුණා. එතකොට ඔබ මියුරන් කොමිසමේ නිර්දේශ ටික අවබෝධයෙන් හිටියනම් ඉතාම පහසුවෙන් පිළිතුර තෝරගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ඒ ගැන. ඔන අපි කතා කළේ මුහුදුබඩ ප්‍රදේශයේ 1796න් පස්සේ, ඒ කියන්නේ අපේ රට මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට අත්පත් වුණාට පස්සේ කරපු මූලිකම කොටස පාලනය, එහෙම නැත්නම් පළමු පාලන ක්‍රමය ගැන කතා කරේ. ඊළඟට නැවත මේ පාලනයේ වෙනසක් ඇති වෙනවා මේ ගැටලුවත් එක්ක. ඒ තමයි ද්විත්ව පාලනය. මම මුලින් ඔබට මතක් කළා, මතක ඇති මුහුදුබඩ පාලනයේ කැපී පෙනෙන අවස්ථා තුනක් ගැන. ඔන දෙවෙනි අවස්ථාව තමයි ද්විත්ව පාලනය. ද්විත්ව පාලනය කියන්නේ දෙපාර්ශවයක් එකතු වෙලා කරන පාලනයනේ. මේ වෙලාවේ ඉංග්‍රීසි වෙළඳ සමාගමට තනිව පාලනය කරන්න නොදී 1798 සිට ද්විත්ව පාලනයකට යටත් කරන්න ඕනි කියලා ඉංග්‍රීසින් තීරණය කරනවා. ඒ අනුව ආර්ථික කටයුතු වෙළඳ සමාගම විසින් කරනු ලබන අතර දේශපාලන කටයුතු බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මැදිහත් වීමෙන් තමයි සිද්ධ කරන්නේ. මේ දෙපාර්ශවයේ එක්ව කළ පාලනයේදී දෙපාර්ශවය අතර ගැටුම් ඇති වෙනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් වුණේ 1802 සිට ලංකාවේ මුහුදුබඩ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කිරීම. ද්විත්ව පාලනයේ ඇතිවන ගැටලු නිසා ඉංග්‍රීසින් තීරණය කරනවා 1802 වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කරන්න ඕනේ කියලා. කිරීටය කියන්නේ ඔටුන්න. එහෙමනම් බ්‍රිතාන්‍ය රජු යටතට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරනවා 1802 දී. ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත්තට පස්සේ වැඩි කල් යන්න පෙර ලංකාවේ උඩරට රාජධානී කෙරෙහිත් අවධානය යොමු වුණා. ෆ්‍රෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා මුල් කාලයේදී තමන්ට වාසිදායක ගිවිසුමකට උඩරට රජු කැමැති කරවා ගන්න උත්සාහ දැරුවා. ඒ උඩරට ගැන අවධානය යොමුණු නිසා. ඒ සඳහා 1800 වර්ෂයේ මාර්තු මාසයේ සෙන්පති මැක්ඩෝවල් සමග හමුදා බටයන් 1164 ඒ වගේම කාලතුවක්කු 8 සහිතව උඩරට රජු හමුවීමට දූත පිරිසක් යවනවා. ඔය ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරයා. ඒත් ඒ වෙනකොට උඩරට රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ඒ කොන්දේසි කිසිවකට කැමති වෙන්නේ නැහැ. ෆෙඩ්‍රික් නෝත් ඒ ගැන හරි කනස්සල්ලෙන් පසු වෙන්නේ. මොකද හේතුව ඔහුට උඩරට යටත් කර ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් දැනෙනවා. ඉංග්‍රීසින් උඩරට යටත් කර ගැනීමේ අවශ්‍යතාවයක් දැනුනේ ඇයි කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒකත් ඔබට ලකුණු 5-6 වගේ කොටස් වලට ප්‍රශ්න පත්‍රය අහනවා. එතකොට උඩරට ඉංග්‍රීසින්ට යටත් කර ගැනීමට බලපෑ හේතු. 1. උඩරට ස්වාධීන රාජ්‍යයක් පැවතීම මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසි පාලනයට බාධාවක් වීම. මොකද ස්වාධීන රාජ්‍යයක් තමන් පාලනය කරන ආසන්නයේ තියෙනකොට එය තමන්ගේ පාලනයට බාධාවක් කියලා ඉංග්‍රීසින් හිතුවා. 2. එක තමයි වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීමට හමුදාවක් යෙදවිය යුතු වූ අතර උඩරට දේශ සීමාව ආරක්ෂා කරන්නත් හමුදාවක් යොදවන්න සිද්ධ වුණා. මේක විශාල ආරක්ෂක වියදමක්. මොකද වෙරළබඩින් කවුරු හෝ ප්‍රංශින් හෝ ඇවිල්ලා අල්ලගනී කියලා හමුදාවක් යොදන්න සිද්ධ වුණා. ඒ වගේම උඩරට රාජධානිය වටෙත් හමුදාවක් යොදන්න ඉංග්‍රීසින්ට සිද්ධ වෙනවා. මේ දෙකට ලොකු වියදමක් යනවා. නෝත් හිතනවා ඒ නිසා උඩරට අල්ලගත්තා නම් මේ වියදම අඩු කරගන්න පුළුවන් නේද කියලා. ඊළඟට මුහුදුබඩ වැසියන් පවා උඩරට රජු තම රජු ලෙස සැලකීමේ ඉංග්‍රීසින්ට පාඩුවක් වුණා. මොකද අපේ රටේ මිනිස්සුන්ට රජ කෙනෙක් සමග ජීවත් වීමේ පුරුද්දක් තිබුණා. ඒ නිසා ඉංග්‍රීසින් මුහුදුබඩ අල්ලගත්තට පස්සේ මුහුදුබඩ මිනිස්සු හිටියා අපේ රජුරෝ උඩරට ඉන්නේ කියලා. ඒක ඉංග්‍රීසින්ට පාඩුවක් වුණා. උඩරට අල්ලගත්තොත් මේකත් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා ඉංග්‍රීසින්ට හිතුණා. තව එකක් තමයි මුහුදුබඩ කැරළි ඇති වූ විට උඩරට රජු කැරලිකරුවන්ට ආධාර කරා. එතකොට උඩරට අල්ලගත්තා නම් මේ ගැටලුවත් නිම කරගන්න පුළුවන් කියලා ඉංග්‍රීසින්ට හිතුණා. ඒ වගේම කොළඹ පාලන මධ්‍යස්ථානයේ සිට ත්‍රිකුණාමලයේ නාවික මධ්‍යස්ථානයේ අතර ගොඩබිම් සම්බන්ධතා පැවැත්වීම හා මාර්ගයක් සකසා ගැනීමේ අවශ්‍යතාවය ඉංග්‍රීසින්ට තිබුණා. මොකද ඒගොල්ලන්ගේ පාලන මධ්‍යස්ථානය වුණේ කොළඹ, නාවික මධ්‍යස්ථානය වුණේ ත්‍රිකුණාමලයේ. මේ දෙක අතර සම්බන්ධයක් පවත්වුවා නම් ඉංග්‍රීසින්ට පාලනය පහසු වෙනවා. ඒ වගේම පාරක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තිබුණා. මේ නිසා උඩරට අල්ලගන්න ඕනේ කියලා ඉංග්‍රීසින් තීරණය කරනවා. ඒ වගේම උඩරට රාජ්‍යයේ ප්‍රංශ ජාතීන්ගෙන් ආධාර ඉල්ලුවොත් කියන සැකය ඉංග්‍රීසින්ට තිබුණා. මොකද ප්‍රංශයින් ඕනෑම වෙලාවක ලංකාව ගැන අවධානය යොමු කරන්න ලෑස්ති පිට ඉන්නේ. ඉතින් ප්‍රංශයින් අවධානය යොමු කළොත් උඩරට රජ්ජුරුවෝ කෙරෙහි රජ්ජුරුවෝ ප්‍රංශයින්ට කිසියම් සහනයක් දෙයි කියලා ඉංග්‍රීසින් බය වුණා. මේකත් බලපෑවා ඉංග්‍රීසින්ට උඩරට අල්ලන්න හිතෙන්න. එහෙම නන්දුවේ පුතේ, මේ කොටසිනුත් පාසුගිය ප්‍රශ්න පත්‍රවල අහලා තිබුණු ප්‍රශ්න ඔබ මතක් කරගන්න ඕනි. 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 7 වන ප්‍රශ්නයේ ලකුණු 5ක් ලබා දෙන ව්‍යුහගත කොටසේ මෙහිම ප්‍රශ්නයක් අහලා තිබුණා. ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට මහනුවර රාජධානිය අත්පත් කර ගැනීමට අවශ්‍ය වූයේ ඇයිදැයි සැකෙවින් විස්තර කරන්න ලකුණු 5යි. ඔන්න ඔබ ඒ ගැන තමයි දැන් කතා කළේ. මේ වගේ විස්තර කරන ප්‍රශ්නිකදී ඔබ ලකුණු ප්‍රමාණය ගැනත් අවබෝධයෙන් විස්තර කරන්න ඕනේ. කරුණු දෙකක් ඉදිරිපත් කරනවාට ලකුණු 2ක් ලැබෙන අතර විස්තරයට ලකුණු 3ක් ලැබෙනවා. ඒ නිසා විස්තරය පිටු ගාණක් ලියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතාමත් කෙටි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔබ දන්නවා මැක්ඩෝවල්ගේ දූත ගමනින් අපේක්ෂා කළ ප්‍රතිඵල ඉංග්‍රීසීන්ට නොලැබුණු බව. ඒ නිසා නෝත් ආණ්ඩුකාරයා උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කරනවා. ඒ අනුව 1803 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාසවල කොළඹ සිට ත්‍රිකුණාමලයේ සිට යන අවස්ථා දෙකින්ම හමුදා කණ්ඩායම් දෙකක් උඩරටට යවනවා. පෙබරවාරි 21 වෙනිදා ඉංග්‍රීසි හමුදාව මහනුවර නගරයට ඇතුල් වෙලා ඔවුන් කැඳවාගෙන ගිය මුත්තුසාමි උඩරට රජු ලෙස ප්‍රකාශයට පත් කරනවා. මේ වෙලාවේ සීවික්‍රම රාජසිංහ රජු හා නගරවැසියෝ ආරක්ෂක උපායක් ලෙස නගරය අතහැර යනවා. මුත්තුසාමි රජු ලෙස පිළිගැනීමට උඩරටියෝ කැමති වෙන්නේ නැහැ. මොකද උඩරටියන් නීත්‍යානුකූලව රජ කෙනෙක් උඩරට රජු වුණොත් තමයි පිළිගන්නේ. පෙර සූදානමකින් සිටි උඩරට රජු හා රටවැසියෝ වර්ෂා කාලයේ එළඹීමත් එක්කම ඔන්න මහනුවර රැඳිලා ඉන්න ඉංග්‍රීසීන් එළවන්න සූදානම් වෙනවා. ඒ අනුව මහනුවර හා කොළඹ අතර සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන මාර්ග සියල්ලම අවහිර කරනවා. ඉංග්‍රීසීන්ට අවශ්‍ය ආහාර, යුද උපකරණ සැපයීමත් නවත්තනවා. ඒ නිසා නගරයට කොටු වූ ඉංග්‍රීසීන් ආහාර හිගය, මැලේරියා වසංගතය වගේ රෝග පීඩාවලින් මහත් අසරණ තත්ත්වයට පත් වෙනවා. ඔය 803 ආක්‍රමණයෙන් උඩරට අල්ලාගත්තා කියලා ස්ථිර කරගත්ත ඉංග්‍රීසීන්ට සිදු වූ සිදුවීම. පසුබැසීමටවත් ඉඩක් දෙන්නේ නැහැ අපේ මිනිස්සු. මේ අවස්ථාවේ මුත්තුසාමි කුමරුන් ඇතුළු ඉංග්‍රීසි හමුදාව සමූල ඝාතනයකට ලක් වෙනවා. මේ සිද්ධිය අපිට උඩරට රාජධානියේ තිබුණු ප්‍රබලත්වය අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක්. අපි දන්නවා උඩරට ස්වභාවික ආරක්ෂිත ස්ථානයක් කියලා ඔබ මහනුවර රාජධානි පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට ලේසියෙන් පිට රටක කෙනෙකුට ඇවිල්ලා උඩරට ආක්‍රමණය කරන්න නොහැකි කියලා අපි තේරුම් අරගෙන තියෙන්නේ. ඉංග්‍රීසීන් උඩරටදී පරාජය වුණාට උඩරට අල්ලා ගැනීම ගැන තිබුණු උනන්දුව නම් අත්හැරියේ නැහැ. ඔවුන් උපක්‍රමශීලීව උඩරට අල්ලා ගන්න උත්සාහ කරනවා. ඒ අනුව උඩරට රාජධානිය තුල අභ්‍යන්තර ભેද පුළුල් වෙන ලෙස කටයුතු කරන්නත්, එම රාජධානියේ සියලු තොරතුරු රහසිගතව රැස් කරන්නත් අපේක්ෂා කරගෙන අරමුණු කරගෙන එවකට සිටි ආණ්ඩුකාරවරයා වන තෝමස් මිට්ලන් ජෝන් ඩොයිලි නම් දක්ෂ නිලධාරියෙකු යොදවනවා. ජෝන් ඩොයිලිගේ ක්‍රියාකලාපය කෙසේ වීදැයි විභාගයේදී ඔබෙන් ප්‍රශ්න අහනවා. ජෝන් ඩොයිලි උඩරට එවන්නේ උඩරට පිළිබඳව සියලු තොරතුරු හොයලා උපක්‍රමශීලීව උඩරට අල්ලන්නම් කියන අරමුණේ. ඔහු තමන් ඉද පැවරූ කාර්යභාරයේ නොපිරිහෙලා ඉෂ්ට කරන නිලධාරියෙක්. එතකොට මේ නිලධාරියා උඩරටට පැමිණ මෙන්න මේ වගේ දේවල් සිදු කරනවා උඩරට විස්තර දැන ගැනීම සඳහා. එකක් තමයි කරතොට ධම්මාරාම හිමි යටතේ සිංහල භාෂාව හදාරනවා. ඊළඟට දේශීය සිරිත්විරිත් පිළිබඳ මනා දැනුමක් ලබා ගන්නවා. ඒ වගේම උඩරට ප්‍රධාන පෙළේ රදලවරුන් සමග සම්බන්ධතා පවත්වනවා. උදාහරණ තමයි පිළිමතලව්ව, ඇහැලේපොළ, මුල්ලිගොඩ වගේ ප්‍රබල රදලියොත් එක්ක ඩොයිලි සම්බන්ධතා පවත්වනවා. තව වෙලෙන්දන් ශාස්ත්‍රකරුවන් වගේ වෙස්ගත් චරපුරුෂය උඩරට යවලා තව තවත් තොරතුරු රැස් කරනවා. මෙවැනි උපක්‍රමශීලී ක්‍රියාකලාප නිසා ඒකේ ප්‍රතිඵලය වුණේ උඩරට රජු හා සමාජයේ අතර සම්බන්ධතා දුරස් වීම, නැත්නම් කලකිරීම වර්ධනය කිරීම. ඒ අනුව සමාජයේ රදලවරුන්, භික්ෂූන් වගේම සාමාන්‍ය ජනයාගේ පිළිකුලට රාජසිංහ රජු ලක් වෙනවා. මේකට බලපාපු ප්‍රබලම හේතුවක් ඩොයිලිගේ ක්‍රියාකලාපය. ඒ වගේම දරුවනේ උඩරට ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට නතු වෙන්න බලපෑ අනෙක් ප්‍රධානම හේතුව තමයි ශ්‍රීවික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය. ඔහු සිදු කළ ඇතැම් ක්‍රියා මහා අපරාධ දක්වා පරිවර්තනය වුණා. ඒ අතරේ තිබුණ මෙන්න මේ වගේ දේවල්. ඥාතීන්ගේ බසට අවනතව ක්‍රියා කිරීම. ශ්‍රීවික්‍රම රාජසිංහ තමන්ගේ නෑදෑයන් කියන දේවල් අහලා තමයි කටයුතු කළේ. ඒ වගේම පිළිමතලාවේ මහාධිකාරම් මරණීය දඬුවමට ලක් කරනවා. තමන් රාජ්‍යත්වයට පත් කරන්න උදව් කරපු මහාධිකාරම්වරයා ගැන සැක හිතිලා මරණීය දඬුවමට ලක් කරනවා. ඒ වගේම භික්ෂු ඝාතන කීපයක් සිද්ධ කරනවා ශ්‍රීවික්‍රම රාජසිංහ තමන්ගේ අනසක යටතේ. තව ඔබ දන්නවා ශ්‍රීවික්‍රම රාජසිංහ සමාජයේ මහත් පිළිකුලට භාජනය වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒ තමයි ඇහැලේපොළ මහාධිකාරම්ගේ දරුවන් හා බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම. අවසානයේ සිදුවේ උඩරට රදලයන්ගේම උදව් මත ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට පත්වීම. ඊළඟට අනාදිමත් කාලයක් තුළ සුරක්ෂිතව පැවති මෙරට ස්වාධීනත්වය අහෝසි වෙලා යනවා. ඉතින් දරුවනේ, 2018 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1815 දී වැඩි අවධානමකින් තොරව බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත් කර ගැනීමට හැකි වූයේ ඇයිදැයි කරුණු දෙකක් යටතේ පෙන්වා දෙන්න ලකුණු 5යි. 1815 කරදරයකින් තොරව බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත් කර ගන්න හැකි වුණේ ඇයි කියලා තමයි අහන්නේ. ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා කරදරයකින් තොරව උඩරට යටත් කර ගන්න පුළුවන් වෙන්න ප්‍රධාන හේතුවක් ඩොයිලිගේ ක්‍රියාකලාපය, තව හේතුවක් ශ්‍රී වික්‍රම රාජසිංහගේ ක්‍රියාකලාපය. මෙන්න මේ හේතු නිසා සමාජයේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට, භික්ෂුන් වහන්සේලාට, රදලෙයින්ට උඩරට රජ්ජුරුව එපා වීම තමයි බලපෑවේ ඉංග්‍රීසීන්ට කරදරයකින් තොරව උඩරට අල්ලා ගන්න හේතු වෙන්න. මේ පාඩම් කොටස හොඳින් අධ්‍යයනය කළ ඔබට එම ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ගොඩනගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ වගේම අපි දන්නවා පහුගිය ප්‍රශ්න පත්‍රයේ, කියන්නේ 2020 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 22 ප්‍රශ්නේ මෙහි එකක් අහලා තිබුණා. ඉන්දියන් සාගර කලාපයේ බල අරගලයේදී ප්‍රංශය හා ඉංග්‍රීසි ජාතීන්ට ශ්‍රී ලංකාව වැදගත් වූයේ මින් කුමන කරුණක් සඳහාද කියලා උත්තර 4ක් දීලා තිබුණා. ඉන්දියන් සාගර කලාපයේ බල අරගලයේදී ප්‍රංශයින්ටයි ඉංග්‍රීසීන්ටයි ලංකාව වැදගත් වූයේ කුමන කරුණක් නිසාද? උත්තර 4ක් තියෙනවා. 1. ත්‍රිකුණාමල වරාය ලබා ගැනීම. 2. තම ආගම ප්‍රචාරය කිරීම. 3. කුළුබඩු වැනි වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. 4. වතු වගාවට ඉඩම් ලබා ගැනීම. ඔබ දන්නවා ඒකට පිළිතුර මේ දෙගොල්ලටම ලංකාව අල්ලගන්න හිතුනේ ත්‍රිකුණාමල වරාය ලබා ගැනීමේ අරමුණ නිසා. ඒ ප්‍රශ්න පත්‍රයේම දරුවනි 24 වෙනි ප්‍රශ්නේ, ක්‍රිස්තු වර්ෂ 1815 උඩරට යටත් කර ගැනීම සඳහා බවුන්රික් ආණ්ඩුකාරවරයාට විවිධ උපක්‍රම මගින් තොරතුරු ලබා දුන් පුද්ගලයා ඌයේ 1. මැක්ඩෝවල්, 2. රොබර්ට් ඇන්ඩ්‍රෝස්, 3. මේජර්හු, 4. ජෝන් ඩොයිල්. එතකොට ඔබට පිළිතුර තෝරන්න තිබුණේ 815 උඩරට යටත් කරගන්න බවුන්ඩරි ආණ්ඩුකාරයාට උපක්‍රමශීලීව උදව් කරපු පුද්ගලයා කවුද කියලා. ඔබ දන්නවා ජෝන් ඩොයිල් තමයි මේ සිදුවීම සිදු කළේ. එතකොට 2016 ඉඳලා මේ දක්වාම හැම ප්‍රශ්න පත්‍රයකම අද අපි මේ කතා කරපු මාතෘකාවෙන් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා කියලා ඔබට තේරෙන්න ඇති. ඉතින් දරුවනේ, මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඔබ ඉදිරියේදී මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ලකුණක් ලබා ගැනීමට ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ පාඩම අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්, සුබ අනාගතයක්.